ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
සූදානම් වෙමු ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේ උණුසුම් දේශපාලනික තත්ත්වීති කතා බහ කරන අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්න. තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝවන් සුබෝදැසනක් මනෝජ්. අපි ගිය සතියේ යම් කාරණාවක් පිළිබඳව සඳහන් කිරීමක් කළා. එය ගිය සතියේදී සිදුවන වගට, නමුත් ඒ සිදුවුනේ නැහැ. එය මේ සතිය වෙන විට ටිකක් උණුසුම් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ තමයි 22 සංශෝධනය. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වගට තොරතුරු තියෙනවායි කියලා අපි ගිය සතියේ සඳුදා සඳහන් කිරීමක් කළා. ඒ සතිය තුරදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා කියලා. හැබැයි මේ ගෙවිලගේ සතියේ එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. නොයෙකුත් මතවාද තියෙනවා මේ සම්බන්ධයෙන්, අභ්‍යන්තර කතාබහ තියෙනවා. මම කැමති මනෝජ් අද කතාව එතනින් පටන් ගන්න. ඇයි මේක ඉදිරිපත් කළේ නැත්තේ? මොකක්ද මේකට බලපාලා තියෙන හේතු?
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතැම් කාරණාවලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නොකමැත්තක් තියෙන බව කණ්ඩායම් කීපයක් සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම SB දිසානායක හිටපු ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා 22 සංශෝධනය ගැනල්ලා කරන්න හදන කාරණය පිළිබඳව ජනාධිපතිවරයාගේ බලතල අයින් කරන්න එපා කියන එක. කියන්නේ බලතල අයින් කිරීම එතරම් යහපත් දෙයක් නෙවෙයි. විධායක ජනාධිපතිවරයාගේ බලතල අතීතයේ පාවිච්චි කරපු ආකාරය, 88-89 කාලේ භීෂණේ කාලේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විධායක ජනාධිපතිකම නිසා බලය පාවිච්චි කරපු හැටි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කරන්න විධායක ජනාධිපති දුරය භාවිතා කරපු හැටි, මේ වගේ අවස්ථා කිහිපයකදී විධායක ජනාධිපති දුරය භාවිතා කිරීම පිළිබඳ ශ්‍රී සනායකට ප්‍රේමදාසවරයා අදහස් දක්වලා තිබුණා. ඒත් එක්කම සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයාත් කියලා තිබුණා 22 සංශෝධනයට පොට්ටුවේ ගොඩක් දෙනෙක් විරුද්ධයි. දැන් මේ සංශෝධනය එපා කියලා ගොඩක් කණ්ඩායම් කියනවා. ඒත් එක්කම 19 ඡන්දෙ දීලා 20 ඡන්දෙ දීලා 22ටක් කොහොමද අපි රෙද්දක් ඇඳගෙන ඡන්දෙ දෙන්න වගේ අදහසක් සාගර කාර්යවසම් පක්ෂයේ මහලේකම්වරයා කියලා තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයාටත් මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. ජනාධිපතිවරයා කියලා තියෙන්නේ මේක තවදුරටත් මන්ත්‍රීවරු දැනුවත් නැත්නම් ඒ පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීමුත් සිද්ධ කරන්න කියලා ජනාධිපතිවරයා සනාහන් කරලා තියෙනවා. කොමුණත් මේකටත් එතරම් මන්ත්‍රීවරවරුන්ගේ ලොකු ප්‍රසාදයක් තිබිලා නැහැ. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි භාවය ඉවත් කිරීමට, ඒත් එක්කම පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ජනාධිපතිවරයාට බලතල පැවරෙන කාලය, පාර්ලිමේන්තුව රැස් වෙලා අවුරුදු 2.5කින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න තියෙන බලය අවුරුදු 4.5ක් දක්වා දීර්ඝ කරන්න වගේ ඉදිරිපත් වීම් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම සරත් වීරසේකර හිටපු ඇමතිවරයාත් සනාහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යෝජනා කළේ ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ මේ අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එන්න ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා තමයි කළ යුත්තේ වගේ අදහසක් ඔහු කරලා තිබුණා. ඒත් එක්කම දැන් මම කලින් කිව්වා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය අවුරුදු 2.5-4 දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරා කියලා. නමුත් ආයෙමත් සනාහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලය දෙන්නේ අවුරුදු පහක කාලයක් ආණ්ඩු කරන්න. ඉතින් 4.5 විසිරුවා හරින්නේ නැතුව ඒක අවුරුදු 5ක කාලයක් දක්වාම තිබුණොත් යහපත් නේද වගේ අදහසුත් ඒ අතර ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම වුණත් ද්විත්ව පුරවැසි භාවය වගේ කාරණා, ඒත් එක්කම මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඡන්දෙකට යන්න තියෙන අවස්ථා වගේ දේවල් වලදී පොදු ජන පෙරමුණ පැත්තෙන් ටිකක් නොකමැත්තක් පළ කරනවා කියලා වාර්තා වෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සහ ඔහුගේ කණ්ඩායම මේ 22 සංශෝධනය සඳහා එතරම් කැමැත්තක් නොදක්වන බවක් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාත් සඳහන් කරලා තිබුණා මේක ඔහු තනිමතයට අරගෙන ආපු වැඩක් නෙමේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ ඉඳලා තිබුණු යෝජනාවක්, ඒක එතනින් එහාට ඉදිරියට ක්‍රියාත්මක කිරීමක් තමයි සිද්ධ වෙලා තිබුණේ කියලා. ඉතින් ගිය සතියේ පාර්ලිමේන්තුවට 22 සංශෝධන ඉදිරිපත් නොකළත් මේ සතියේ ඉදිරිපත් කරන්න නියමිතයි කියලා තමයි වාර්තා වුණේ. නමුත් ඒත් සමහර දේශපාලකයන් සැකපල කරනවා මේ සතියේත් මේ ඉදිරිපත් නොකර ටිකෙන් ටික කල් මරලා කල් ගිහිල්ලා 22 සංශෝධනය ටිකක් පස්සට යන තත්ත්වයක් තියෙයි කියලා වාර්තා වෙනවා. නමුත් ප්‍රසිද්ධිය සඳහන් කරලා තියෙන්නේ මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාරයට 22 සංශෝධනය ඉදිරිපත් කරනවා කියලා.
හතර වාරයේදී ඊයේ වෙනකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරපු තවත් විශේෂිත ප්‍රකාශයක් කරෙහි අවධානය යොමු කරන්න කැමැති. වර්තමාන මැතිවරණ ක්‍රමයේ සම්බන්ධව යම් වෙනසක් සිදු විය යුතුයි, එසේත් නොමැතිනම් ජනමත විචාරණයකට යන්න උනත් සූදානම් කියලා හදිසියේ ජනාධිපතිවරයා මෙහෙම කියන්නේයි.
ඔව්, ඊයේ වෘත්තීය වේදීන් කණ්ඩායමක් හම්බවෙච්ච අවස්ථාවේ ජනාධිපතිවරයා මේ ගැන සඳහන් කරලා තිබුණා. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කරන්න තේරීම් කාරක සභාවක් යෝජනා කරනවා. මේ තේරීම් කාරක සභාව ලබන අවුරුද්දේ ජූලි මාසයේ වගේ වෙනකොට තීරණයක් ඉදිරිපත් කරේ නැත්නම් ජනමත විචාරණයක් පවත්වනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. රටේ බහුතරයක් මේ පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා. කණ්ඩායම් බලාපොරොත්තු වෙන ජනතාව බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කරන්න ඕනේ. ඒ අනුව මීළඟ පළාත් පාලන මැතිවරණයට කලින් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 8000 ඉඳලා 4000 දක්වා අඩු කරන්න ඕන කියලා, ඒත් එක්කම 4000 කරනවා වගේම ජනසභා වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඉදිරි මැතිවරණ වලට සූදානම් වෙන අතරේ මේ ක්‍රමයේ වෙනසක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙන බව තමයි ඒ අනුව පෙනියන්නේ.
මීළඟට මම සාකච්ඡා කරන්න කැමති මේ අලුත් ආණ්ඩුව පිටවගත්තට පස්සේ පාර්ලිමේන්තුව විසිරවන්න ජනාධිපතිවරයා තීරණය කළානේ රනිල් වික්‍රමසිංහ මහතා. එතකොට අර ඒ වෙනකන් තිබිච්ච පාර්ලිමේන්තු කාරක සභා සියල්ලක්ම අහෝසි වෙනවා. අලුතෙන් පත් කළා කෝප් සහ කෝපා කමිටු, ඒවට සභාපතිවරුන් පත් කිරීම සිදු වුණා. මෙතනත් යම් විශේෂතා සිදු වුණු වගට තොරතුරු වාර්තා වෙනවා. සවිස්තර තොරතුරු වාර්තාව ඔබෙන් දැනගන්න කැමති මනෝජ්.
ඔව්, විශේෂයෙන්ම කෝප් සහ කෝපා කමිටු වලට නිලධාරීන් පත් කිරීමේදී විශේෂයෙන්ම කෝප් කමිටුවට පෞද්ගල කාලය තුළ යම් කැපී පෙනෙන සේවාවක් කරපු හිටපු කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් ඒ සඳහා පත් නොකිරීම පිළිබඳව විපක්ෂයේ අදහස් දක්වලා තිබුණා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වලා ඔවුන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් චරිත හේරත් මහාචාර්යවරයා කෝප් කමිටුවට නම් කරනවා කියලා සඳහන් කරා. ඒ හරහා ඡන්දෙකට ගිහිල්ලා විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් කරන නියෝජිතයා විදිහට සමහර විට චරිත හේරත් මහාචාර්යවරයාව කෝප් කමිටුවේ සභාපති දුරට ආයෙත් පත් කරයිද දන්නේ නැහැ වගේ අදහස් ආවා. ඊට කලින් කෝපා කමිටුවට සභාපතිවරයෙක් පත් කරා. ඒකට විපක්ෂයේ නියෝජනය කරන සමග ජන බලවේග නියෝජනය කරන කබීර් හෂීම් මන්ත්‍රීවරයාව පත් කරලා තිබුණා. නිතරගෙන් තමයි මේ පත්වීම සිද්ධ වෙලා තිබුණේ. ජනාධිපතිවරයාගේ පැත්තෙනුත් ඒට බාධා නොකර ඉන්න විශේෂයෙන්ම විපක්ෂයට කෝපා කමිටුවේ සභාපති දුරේ ලබා දෙන්න අවශ්‍ය වැඩ සකස් වුණා කියලත් වාර්තා වෙන. යනු කෝපා කමිටුවේ සභාපති දුරේට කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ නම ඉදිරිපත් වුණාට පස්සේ ආණ්ඩුවෙන් කෙනෙක් ඉදිරිපත් නොකර කෙලින්ම නිතරගෙන් කබීර් හෂීම් මන්ත්‍රීවරයා කෝප කමිටුවේ සභාපති දුරේට පත් වුණා. ඊට පස්සේ කෝප් එකට මොකද වෙන්නේ කියන අදහස ආවා. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවේදී යම් ඉඟිපළ වෙලා තිබුණා මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නම ඉදිරිපත් කිරීමත් එක්ක. විශේෂයෙන් ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සමග ළඟින් කටයුතු කරන මන්ත්‍රීවරයෙක්. ඒ හින්දා ඔහු ඇමරිකාවේ ඉඳගෙනත් තවදුරටත් මේ කමිටුපත් කිරීම සඳහා බලපෑම සිද්ධ කරනවා. ඒ අනුව රංජිත් බණ්ඩාර මහාචාර්යවරයාව කෝප් කමිටුවේ සභාපති දුරේට පත් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ වගේ අදහසක් විමල් විරෝච මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සඳහන් කළා. කොබත් ඊළඟ දවසේ ඡන්දේ පැවැත්වෙද්දී ආණ්ඩුව රංජිත් බණ්ඩාර මහාචාර්යවරයාගේ නම ඉදිරිපත් කරා සභාපති දුරේට. විපක්ෂය ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගේ නම ඉදිරිපත් කරා. ඒ අනුව වැඩි ඡන්දයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් කමිටුවේ අලුත් සභාපතිවරයා විදිහට පත් වුණා. ඉතින් මේක පිටිපස්සේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවත් කණ්ඩායම් ඉදමින් තවදුරටත් ඊට අතපෙවීම සිද්ධ කරනවා කියන එක පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණා. කොමරි අවසානයේ කෝප් කමිටුවේ සභාපති දුරේට පත් වුණේ ඔහුව. මේ ක්‍රියාදාම සිද්ධ වෙද්දී අපි දැක්කා කබීර් හෂීම් කෝපා කමිටුවේ සභාපතිවරයා කියලා තියෙනවා. මේ සිද්ධ වෙන සිද්ධිත් එක්ක තවදුරටත් කෝප කමිටුවේ සභාපති දුරේ කටයුතු කරනවාද කියන එක සම්බන්ධයෙන් තීරණය කරන්න සිද්ධ වෙනවා කියලා ඔහුගේ පැත්තෙනුත් සඳහන් කරා. කොමුණත් රංජිත් බණ්ඩාර මහාචාර්යවරයාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය සතියේ රැස් වුණා. ඒ අනුව මේ අධීක්ෂණකාරක සභාවලට අලුත් සමාජිකයින් සභාපතිවරුන් පත් වුණු බව තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ.
ඔව්, දැන් අපි අද සාකච්ඡාව ආරම්භයේදීම කිව්වනේ 22 සංශෝධනය පිළිබඳව යම් ඉඟියක් අපි පළ කළා පසුගිය සතියේදී, ඒ සිදුුනේ නැහැ කියලා. ඒ වගේ තවත් ඉඟියක් අපි පළ කළා ඊට සතියකට කලින්. ඒ තමයි මේ කැබිනට් එක සම්පූර්ණයෙන්ම පත් කරනවා කියලා තිබුණ ආරංචිය. මේ සමස්ත කැබිනට් එක, සම්පූර්ණ කැබිනට් එක පත් කිරීම මේ ගෙවිලා ගිය සතියට නියම වෙලා තිබුණත් ඒ සිදුුනේත් නැහැ. ඒකට හේතු මොනවා විදිහටද වාර්තා වෙන්නේ මනෝජ්?
ඔව් මේකට හේතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අහලා තිබුණා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා හම්බෙච්ච අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගමගේ සරත් වීරසේකර, ශ්‍රී දිසානායක, එස් එන් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, විමල වීර දිසානායක, සාගර කාර්යවසම් මේ වගේ කණ්ඩායමක් ජනාධිපතිවරයා හම්බෙලා තියෙනවා. ඔවුන් විමසලා තියෙනවා මේ කැබිනට් මණ්ඩලයේ ඉතුරු සමාජිකයන් පත් කිරීම කල්යාම පිළිබඳව එහිදී වාර්තා වෙනවා ජනාධිපතිවරයා කිව්වා කියලා. මේ වෙනකොට විපක්ෂයේ කණ්ඩායම් කීප දෙනෙක් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ තනතුරු ලබා ගන්න සූදානමින් ඉන්නවා. ඒකට හේතුව ජනාධිපතිවරයා දිගින් දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කළා. ඒ අනුව සමහර මන්ත්‍රීවරු ආණ්ඩුවත් එක්ක, විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වගකීම් භාර අරගෙන කටයුතු කරන්න සූදානමක් තියෙනවා කියලාත් වාර්තා වුණා. ඉතින් මේ බව තවදුරටත් ජනාධිපතිවරයා තහවුරු කරලා තියෙනවා. විපක්ෂයේ තව කිහිප දෙනෙක් ආණ්ඩුවට එකතු වෙන්න සූදානමින් ඉන්නවා. ඒ කාරණා විසඳගත්තට පස්සේ ඒ වගකීම් මොනවද ලබා දෙන්නේ කියලා ස්ථිර වුණාට පස්සේ කැබිනට් මණ්ඩලය ආයිමත් පත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. අපි කිව්වා ගිය සතියේ සමහර විට කැබිනට් මණ්ඩලය ඉතුරු කණ්ඩායම් දියුරුම් දෙයි කියලා. ඒක සිද්ධ වුණේ නැහැ. මේ කණ්ඩායම් එක්කාසු වීම තවදුරටත් තහවුරු වෙනකන් තව කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් පත් වීම කල්යන බවක් තමයි පේන්න තියෙන්නේ.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
මේ ගෙබිලගේ සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් තොරතුරු අතරට තවත් විශේෂිත කාරණාවක් එකතු වෙනවා. ඒ තමයි දැන් අපි දන්නවානේ මේ අලුත් ආණ්ඩුව පිහිටවනකොට මේ පොහොට්ටුවෙන් කැඩිලා ගිය කණ්ඩායම් කීපයක් ඉන්නවනේ. එකක් තමයි ඩලස් සලහපිරුම ඇතුළු කණ්ඩායම, අනිත් එක අනුරයාපා ඇතුළු කණ්ඩායම, අනිත් එක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම. ඔවුන්නම් උත්තර ලංකා සභාගය කියලා අලුත් පක්ෂයකුත් පිහිටව ගත්තා. දැන් මේ ඩලස් කණ්ඩායමයි අනුර කණ්ඩායමයි අතර යම් යම් ගනුදෙනු සිදුවෙනවා, සාකච්ඡා සිදුවෙනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. මේ දෙගොල්ලෝ එකතු වෙන්න දෙන්නේ මනෝජ් නැත්තම් ඉදිරි මැතිවරණය සඳහා යම් සැලැස්මක් සහිතව වෙනත් ප්‍රධාන කණ්ඩායමක් එකතු වෙන්න දෙන්නේ මොනවද මේ සම්බන්ධව වාර්තා වන තොරතුරු?
ඔව් මේ කණ්ඩායම් එක්ව කටයුතු කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඩලස් සරහපිරුම මන්ත්‍රීවරයා නියෝජනය කරන කණ්ඩායමයි, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා නියෝජනය කරන කණ්ඩායමයි යම් සාකච්ඡාවක් තිබුණු බව වාර්තා වෙනවා. නිදහස ජනතා සභාව තමයි නියෝජනය කරන්න ඩලස් සලහපිරුම මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම. ඉතින් ජීඑල් පීරිස් මන්ත්‍රීවරයාගේ නිවසේ පහුගිය සතියේ සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. මේ පොහොට්ටුව නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා වෙනස් වුණු වෙන්මුණු මන්ත්‍රී කණ්ඩායම් එක්ව කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය. ඉතින් මේ කණ්ඩායම අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා කණ්ඩායමත් එක්කයි සාකච්ඡා කළ තියෙන. අපි දන්නවා ඔහුගේ කණ්ඩායම නියෝජනය කරන්න කලින් හිටියා සුසිල් ප්‍රේමජයන්ත්, එතකොට රොෂාන් රණසිංහ වගේ මන්ත්‍රීවරු, ඒත් එක්කම අරුන්දික ප්‍රනාන්දු වගේ මන්ත්‍රීවරු. ඔවුන් ආණ්ඩුවේ මේ වන විට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය දුර ලබාගෙන තිබෙනවා. අනුරයාප මන්ත්‍රීවරයා කිව්වේ කණ්ඩායම් තමන්ගෙන් අහලා විමසලා ගිහිල්ලා ආණ්ඩුවේ තනතුරු බාර ගන්න කටයුතු කරා. ඔවුන්ගේ තීරණයට පිටුපෑවේ නැහැ, ඒකට අවස්ථාව ලබා දුන්නා කියන දේ ඔහු සඳහන් කරා. එතකොට ඔහුත් එක්ක දැන් කටයුතු කරනවා ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනවිරත්න කියන මන්ත්‍රීවරුන්. ඉතින් මේ අය එකතු වෙලා වැඩ කරන්න උත්සාහ කරමු කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා යෝජනා කරලා තියෙනවා. ඉතින් අනුරයාප මන්ත්‍රීවරයා අහලත් තියෙනවා තව කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා නේද ඔබ කණ්ඩායම කියලා. ඒකෙදි ඔවුන් කියලා තිබුණා අපි UNP පොහොට්ටුවයි අර අනෙක් කණ්ඩායම් එක සාකච්ඡා කරනවා කියලා. ඉතින් මේ කණ්ඩායම් දෙකේ එකතුව 13-7-20 දක්වා ඉදිරියේදී වර්ධනය වෙන්න නියමිතව තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
තවත් තොරතුරක් වාර්තා වෙනවා. මේ දැන් ලංකාවේ ඇතිවලා තියෙන ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් කවුද යනමයින් චෝදනාව එල්ලුණු පිරිස සම්බන්ධව පිරිස් කිහිපයක් එකතු වෙලා මේ වෙනකොට නඩු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ රටේ ආර්ථිකය කඩාවැටීමට වගකිවිය යුතු අය කවුරුන්ද, ඒගොල්ලෝ සම්බන්ධව යම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් වගේ පිරිසක් මේ චෝදනා එල්ලවුණු පිරිස අතර ඉන්නවා. දැන් මේ නඩුව සම්බන්ධව විශේෂිත තීරණයක් අපිට වාර්තා වුණා මේ ගෙවිලගේ සතියේ. සමස්තයෙන් තොරතුරු දැනගන්න කැමති නඩුව ගොනු කරලා තියෙන පාර්ශව සහ උසාවියෙන් මොනවද කිව්වේ කියලා මේ සම්බන්ධව
ආචාර්ය මහීම් මෙන්ඩිස්, ආචාර්ය අතුල සමරකෝන්, ආචාර්යෙන් මොරායස් කියන සායම් මේ නඩුව ගොනු කරලා තිබුණා. මේ මොහොතේ මතුවලා තියෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අර ඔබ කියපු කණ්ඩායමට වගකීමක් තියෙනවා කියන කාරණය මතු කරලා. ඉතින් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය 7 වෙනිදා තීන්දුව කරලා තිබුණා. පංචපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ලක් එක්ක පැවැත්වුණු මූලික කරුණු විභාගයේ අවසන් කරමින් තමයි මේ දින නියම කරලා තිබුණේ. ඉතින් ඒ අනුව ලබන අවුරුද්දේ ජනවාරි 18 වෙනිදාට කලින් ශ්‍රේෂ්ඨ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා විගණකාධිපතිවරයාට නියෝග කරලා තිබුණා. ඒ අනුව මේ අර්බුදය පටන්ගත්තු අවස්ථාවේදී මහා බැංකුවේ මූල්‍ය මණ්ඩල සමාජිකයන් විදිහට කටයුතු කරපු කණ්ඩායම් කෝප් කමිටුවේ විවිධ ප්‍රකාශ සිදු කරලා පරක්කු වෙන්නේ නැතුව මේ තත්ත්වය සමනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලීම් කරලා තියෙද්දී ඊට අදාළ ලිපිවල පිටපතුත් ශ්‍රේෂ්ඨාධිකරණයට නොවැම්බර් 30 වෙනිදාට කලින් ඉදිරිපත් කරන්න කියලා මහා බැංකු මූල්‍ය මණ්ඩලයටත් නියෝග කරලා තියෙනවා. ඒ අනුව ලබන ජනවාරි 9 වෙනිදා මේ පෙත්සම් විභාගයට ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ රුපියල ස්ථාවර අගයක පවත්වාගෙන යාම, ඒ කියන්නේ රුපියල පාලනය වෙන්න කටයුතු නොකර, ඒ කියන්නේ කෘතිමව මැදිහත් වෙලා කටයුතු කරලා රුපියල ස්ථාවර මට්ටමක තියාගෙන යන කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද ඔබ දන්නවා රටේ සංචිත විශාල ප්‍රමාණයක් මේ රුපියල ස්ථාවරව පවත්වාගෙන යන්න වියදම් කරලා තියෙනවා කියන චෝදනාව එල්ල වුණා. ඒත් එක්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්න මෙතරම් පරක්කුනේ ඇයිද කියන කාරණය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්න දැන් නිර්දේශ කරලා තියෙනවා අර අපි ඉහත සඳහන් කරපු කණ්ඩායම් වලට එරෙහිව.
මම අවසාන වශයෙන් දැනගන්න කැමති පසුගිය සිකුරාදා නිමාවට පත්වුණු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මෑන්නුණු යෝජනාව පිළිබඳව අපි මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමක් කළා පසුගිය සිකුරාදා අපගේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය ලොව වටා වැඩසටහනින්. ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට කියලා ඒ සම්බන්ධව වැඩිතර තොරතුරු දැනගන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට යන්න. පුවත් සහ විශේෂාංග කොටසට ගියොතින් ඔබට මේ විශේෂාංගයේ පසුගිය සිකුරාදා විශේෂාංගය හොයාගන්න පුළුවන්. දැන් මම මෙතනදි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මොනවද මේ සම්බන්ධයෙන් සිදුවුණු සාකච්ඡා කියලා දැනගන්න. අපි දන්නවා යෝජනාවට විරුද්ධව, ඒ කියන්නේ ශ්‍රී ලංකාවට පක්ෂව ලැබුණු ඡන්ද 7යි. ඒ ඡන්ද 7 අතරට බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්තානය, උස්බෙකිස්තානය සහ වෙනිසුවිලාව කියන රටවල් 7 එකතු වෙලා හිටියා. රටවල් 20ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. රටවල් 20ක් යෝජනාවට සහයෝගය ලබා දෙමින් ඡන්දය ප්‍රකාශ කළා තිබුණා. දැන් මේ කාරණාව බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. දැන් ලංකාව පැත්තෙන් මේ සම්බන්ධව සිදුවුණු සාකච්ඡා මොනවද? විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව සිදුවුණු සාකච්ඡා සහ වෙනත් සිවිල් සංවිධාන වශයෙන් පිටතදී සිදුවුණු සාකච්ඡා මොනවද මේ පිළිබඳව?
ඔව්, මේ යෝජනාව සම්මත වීමත් එක්ක ලංකාවට මිතුරු රටවල් කවුද, ඇතැම් රටවල් මිතුරන් විදිහට ඉඳලා කටයුතු කරන්න උත්සාහ කරත් ඡන්දය ලබා නොදී හිටියේ ඇයි, නිහඬව හිටපු කණ්ඩායම ලංකාවට පක්ෂද විපක්ෂද, මේ වගේ අදහස් මන්ත්‍රීවරු මතු කරන්න පටන් ගත්තා. දැන් ජපානයේ ණය ප්‍රතිවගත කරනේ වගේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. ඉන්දියාව අපත් සමග මේ මොහොතේ ආර්ථික ගනුදුරු කිහිපයක් සමග කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේ කණ්ඩායම් දෙකම ඡන්දේ දීමෙන් වැළකී හිටියා. ඡන්දේ දීමෙන් වැළකී ඉන්නවා කියන එකේ අදහස අපි දැක්ක මේ යෝජනාවට විපක්ෂව ඡන්දේ ලබා දුන්නු 20 දෙනාගේ කණ්ඩායමයි, ඡන්දේ නොදී හිටපු 20යි එකතු කරලා මේ දෙක 40යි. ඒතොර ලංකාවට විරුද්ධව 40යිනේ කියලා දේශපාලන කණ්ඩායම් අදහස් දක්වනවා. තවත් කිව්වා මේ 20 නිහඬව හිටීමෙන් කියන්නේ ආණ්ඩුවට විරුද්ධ නැහැ කියන කාරණය, ගෙනාපු යෝජනාවට පක්ෂ නැහැ කියන කාරණය. එහෙමත් අදහස් දක්වමින් හිටිය අපේ අතර දැක්ක GLP රිස් මන්ත්‍රීවරයා කියලා තියෙනවා, ජිනීවා යෝජනාවේ ගෙනාපු ප්‍රධාන කරුණු 19 6ක්ම තියෙන්නේ රටේ දූෂණය ගැන. ඒ හින්දා රට වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්න ප්‍රයත්නය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණත් ලංකාව පැත්තෙන් යම් පියවර ගන්නවා නම් තමයි මේ සාර්ථක වීම සිද්ධ වෙන්නේ. ජනාධිපතිවරයා කරපු දේ, මේ විශේෂයෙන් පහුගිය දිනවල කරපු ප්‍රකාශයන්වල වැදගත් බවක් පේන්න තියෙනවා. නමුත් ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න ගන්න උත්සාහය අගය කරනවා. මේ සියල්ලේ ප්‍රතිඵල මත තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා GLP රිස් මන්ත්‍රීවරයා සනහන් කරලා තිබුණා. ඉතින් මීට පක්ෂ විපක්ෂ අදහස් දැක්වීම සිද්ධ කරා. කොමුණත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න අවුරුදු දෙකක කාලයක් ලංකාවට ලබා දීලා තියෙනවා.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් අපිට සමීප කළාට. අපි යලිත් හමුවෙමු ලබන සතියේ සඳතා. එතෙක් ඔබට ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි දිල්රුක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.